සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ පින්නතුන් හැම දිනාම බොහොම දුරබැහැර ගෙවාගෙන අද මේ ස්ථානයට පැමිණ තිබෙන්නේ ධර්ම ශ්‍රවණී කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ බණ්ඩාරවෙල බදුල්ල පාරේ පදිංචි HM සුරංග නියෝමාල් මහත්මා ඇතුළු පවුලේ පින්වත් පිරිස. සුරංග නියෝමාල් මහත්මා ප්‍රදාන පින්වත් පිරිසට අපි දේශනාව අවසානයේ අනුමෝදනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. ඉතින් මේ පින්තුන් ධර්මයේ වෙනුවෙන් ආපු ගමනක් තියෙන. අපිට ඕන තරම් ගමන් බිමන් තියෙනවා. මේ සෑම ගමනක් බිමනක්ම කෙලෙස් වෙනුවෙන් තමයි අපි හදාගෙන ඉන්නේ. ගම්බින් බලාගෙන ගියත්, දරු මල්ලු බලන්න ගියත්, වෙන මොන දෙයකට ආවත් හොඳට බලන්න, කාම විතර්ක තමයි ඔළුවේ වැඩ කරන්නේ. දැන් බොහොම ආසාවෙන් ඉස්සරහට සිංහල අවුරුද්ද එනවා. මිනිස්සු ගම්බින් බලාගෙන යනවා. දෙමව්පියන්ට දරුවන්ව මුණ ගැහෙනවා. දරුවන්ට දෙමව්පියන්ව මුණ ගැහෙනවා. ඔය දුර පළාත්වල අම්මලා තාත්තලා දරුවෝ එයි කියලා, මේ සිංහල අවුරුද්දටවත් දරුවෝ එයි කියලා මඟ බලාගෙන ඉනෝ. ඒ මඟ බලාගෙන ඉන්න හැම වෙලාවකම ඔය පින්නතුන්ලා තුළ ඔළුව වැඩ කරන්නේ කාම විතර්ක ටිකක්. ඒ කාම විතර්ක තමයි ඔබලාගේ මනස තුළ වැඩ කරන්නේ. හැබැයි බලන්න, මේ පින්නතුන් බොහොම දුර බැහැර ගෙවාගෙන, මේ මහත්තයා කිව්වා ඊයේ හවසාවේ කියලා, ඊයේ ඇවිල්ලා. ඒ වගේම මෙහි ඉඳලා ආපු අයත් ඇති. ඉතින් එහෙම ආපු හැම ගමන් වාරයකදීම ආපු, මේ ගමනට එන්ට සැලසුම් කරාපු හැම මොහොතකදීම වැඩ කළේ අර වෙනදා ඕගොල්ලන්ගේ තුල ගොඩනැගෙන කාම විතර්ක නෙමේ, ධර්ම විතර්ක. මේ බණ තේරුණත් එකයි නැතත් එකයි. නමුත් ඔයාලා දන්නවද, ධර්මයේ උදෙසායි කියන සිතුවිල්ල පවා නිවනට උදව් කරනවා. ඒතර කොහොම වෙන්න ඕනද? මේ ආවේ ධර්මයේ වෙනුවෙන්. ධර්මයක් තේරෙන්නෙත් නැහැ, පරිසම්පාදයක් තේරෙන්නෙත් නැහැ, ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම ඕවා තේරෙන්නෙත් නැහැ කියලා හිතන්නද? මේ යන්නේ ධර්මයේ වෙනුවෙන්. ධර්මය කියන සංඥාව විතරක් ඔළුවට ආවත් නිවන් දකින්න ඒක උදව් වෙනවා. ඒක මහා පුදුම දෙයක් පින්වත්නි. ඒක ස්වල්ප දෙයක් නන් නිමි, විශාල දෙයක්. ඒ නිසා ඔය පින්තුන්ලා හැම දිනාම අද මේ ස්ථානයට පැමිණීම ධර්මයේ උදෙසා සිද්ධ වෙච්ච දෙයක්. ඒ නිසා මේ බණ තේරුණත් එකයි නැතත් එකයි. ඒකෙන් ඔයාලට රැස්සෙන්නේ නම් කුසලයක්මයි. ඒ ධර්මයේ කියන සංඥා ඔළුවට අපේ කාම සංඥා වෙනුවට, දැන් සාමාන්‍යයෙන් අපේ ඔළුවට කාම සංඥාන ඉන්නේ. ඒ කාම සංඥා ඉන්නේ ඇයි? කාම සංඥා ඉන්නේ අපේ ඇතුලේ කාම ධාතුවක් ඇසිරෙනවා. කාම ධාතුව කියන්නේ මුල් ස්වභාවය, කාමයේ පදනම් කරගත්ත මූලික தত্ত্বය. කාමයේ පදනම් වෙච්ච මූලික தত্ত্বයකින් තමයි අපි මෙහෙට ඇවිල්ලා ඉන්නේ. ඒ කියන්නේ අපිට කැමැත්ත ගැන කවුරුවත් කියලා දෙන්න ඕනේ නැති. මේවාට පුතේ ඔයා කැමති වෙන්න ඕන මේවාට අකමැති වෙන්න ඕන කියලා ඒක යාගේ ඇතුළට දාන්න පුළුවන්ද? අර සංස්කෘතියට ඉති මිනිස්සු කියනවා තමයි ඔයා මේවා තමයි කැමති වෙන්න ඕන මේවට අකමැති වෙන්න ඕන කියලා කිව්වට කැමැත්ත හෝ අකමැත්ත රතිය හෝ අරතිය එන්නේ කොහෙන්ද? ඇතුළේ. ඒකයි මම කැමතියවට ඔයාලා කැමති නැත්තේ. ඔයාලා කැමතියවට මම කැමති නැත්තේ ඒකයි පින්වත්නි. ඒ කැමැත්ත පැන නගින්නේ ඇතුළින්. ඒකට අපි කියන්නේ මොකද? කාම ධාතුව කියලා. මොකද්ද ඒකට කියන්නේ? කාම ධාතුව කියලා. ඒ කාම ධාතුව නිසා තමයි කාම සංඥා පහළ වෙන්නේ. කැමැත්ත පදනම් කරගෙන සංජානනය සිද්ධ වෙන්නේ. කැමැත්තට හරියන විදියට යා ලෝකේ අඳුන ගන්නවා, ලෝකේ තෝර ගන්නවා. එහෙම තෝරා ගැනීමක් ඔබ තුල සිද්ධ වෙනවා. එතකොට ඒ තෝරා ගැනීම සිද්ධ වෙලා තියෙන්නේ ඔයාලා තුල එන කැමැත්තට. එතකොට කේරන් කැමැත්ත ආවහම කාම ධාතුව නිසා කාම සංඥා පහළ වෙනවා. ඒ කාම සංඥා පදනම් කරගෙන කාම ආශ්‍රිත දෘෂ්ටියක් එනවා. කැමැත්ත පදනම් වෙච්ච ලෝකයකුත් තියෙනවා කියලා පිළිගන්නවා. ඒ කැමැත්ත පදනම් වෙච්ච ලෝකේ පරිහරණය කරන්න මේ මමත් ඉන්නවා, මේ පැත්තේ මම ඉන්නවා. ලෝකේ එළිය තියෙන්නේ. ඔකට තමයි දෘෂ්ටිය, කාම දිට්ඨියක් එනවා. කාමයන් පදනම් කරගෙන යා තුල දෘෂ්ටියක් එනවා. ඒ දෘෂ්ටිය නිසා මොකද්ද වෙන්නේ? කාම දෘෂ්ටිය නිසා පින්වත්නි ඒ පුද්ගලයා තුළ කාම සංකල්ප හට ගන්නවා. එයා කැමැත්ත පදනම් කරගෙන එයා දිගට දිගට කල්පනා කරන්න ගන්නවා. ඔයාලා කැමති ඒවා අනුව ඔයාලා කල්පනා කරු, මම කැමති ඒවා අනුව මම කල්පනා කරනවා. දරුවෝ කැමති ඒවා අනුව දරුවෝ කල්පනා. ඒ කාලෙට කැමැත්ත වෙන. ඒකනේ තරුණ කාලෙට තමට අම්මටත් වඩා එයා ආදරය කරන කෙනා ගැන කල්පනා කරන්නේ. අම්මා කිව්වත් අහන්නේ, තාත්තා කිව්වත් අහන්නේ, වෙන කෙනෙක් හාඳුරු කෙනෙක් කිව්වත් අහන්නේ. අර කැමැත්ත පදනම් කරගෙන එයා ඒ කාම සංකල්පනා මත එයා පදිංචි වෙනවා. කැමැත්තාව මෙහෙම තමයි ඒ හිතේ හැටි. ඊට පස්සේ ආ ලෝකෙටම වඩා ඒ කාම සංකල්පනා මත පිහිටා වටිනාකම දෙන්නේ කාම සංකල්පනාවලට සාධාරණ එළිය ලෝකෙට. ඊට පස්සේ තමයි එයාලා ගැන හොයලා බලනවා. ආදරය කරන කෙනා ගැන, ඔය ආදරය කරන තරුණ දරුවෝ එයා හරියට හොයලා බලනවා. කෑවද කියලා හොය, තමන් අම්මා කෑවද කියලා හොයලා බලන්නේ, තාත්තා කෑවද කියලා හොයලා බලන්නේ. හොයලා බලනවා, කෑවද කියලා බලනවා, කොහෙද ඉන්නේ කියලා බලනවා, බස් එකට ගොඩ වෙලාද කියලා බලනවා, බස් එකට ගොඩ වුණා මැසේජ් දාන්න කියනවා, බැසා මැසේජ් දාන්න කියනවා. ඔක්කොම කාම ධාතුවට. ඔයිට වඩා දෙයක් නැහැ. එතකොට ඒ කාම දෘෂ්ටිය පදනම් කරගෙන, කැමැත්ත පදනම් කරගෙන ඔයාලා තුල ගොඩනැගෙන දෘෂ්ටිය පදනම් කරගෙන මොකද වෙන්නේ? අපි තුල වෙන දෙයක් තියෙනවා. අපි තුල සිද්ධ වෙන දෙයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි ඒ කාම සංකල්පනාව නිසා එයා තුල පැන නගිනවා. ඒකෙන් ගොඩ නැගිච්ච බරපතල උපක්ඛිලේසය මොකද්ද? කාම ඡන්දය. ඒක බුද්ධ ශාසනයේ පෙන්වන්නේ නීවරණයක් විදියට. බුද්ධ ශාසනයක පෙන්වන්නේ නීවරණයක් විදියට. ඉතින් ඊට පස්සේ යා මොකද කරන්නේ? නීවරණයෙන් බැටකනවා. ඕකටම ධර්මය ආදේශ වුණාට පස්සේ, ධර්ම ධාතුව වැඩෙන්න ගත්තට පස්සේ, ඒකත් සසරින් ගෙනාපු එකක්. දැන් ධර්මයට ඇති වෙන කැමැත්ත, ධර්මය ආශ්‍රිතව ඉපදිච්ච කම, ධර්මය ආශ්‍රිතව ඉපදිච්ච කම නිකං ආවද නෑ? සසරින් ආපු එකන්නේ. සසරින් ආපු එක බලන්නකෝ. අපි හිතලා ඉපදුනාද? මේ බදුල්ල පැත්තේ අපි ඉපදුනේ හිතලාද? සැලසුම් කරලාද ඉපදුනේ? නෑ. නිර්මල පරියාප්තිය ධර්මයේ ඇසෙත්වා කියලා ඉපදුනා. දෙහින් එනකොට නෑ නෑ නෑ. ඒක පරණ හේතුවක්. එහෙනම් මේ ඇතුළාන්තයේ තුල කාම ධාතු වගේම අපේ වාසනාවකට ධර්ම ධාතුකුත් වැඩ කරනවා. ධර්මයේ සම්බන්ධ මූල බීජයක් තියෙනවා. කාමයන් සම්බන්ධ මූල බීජ තිබ්බ නිසා තමයි කාම ලෝකෙ ඉපදුනේ. නැත්නම් කාම ලෝකෙ ඉපදින්නේ නැහෙනි. ඒකනේ අනාගාම වෙච්ච කෙනා ආයි කාම ලෝකෙට එන්නේ නැත්තේ. අනාගාමී වෙච්ච කෙනෙක් ආයි කවදාවත් පින්වත්නි කාම ලෝකෙට එන්නේ නැහැ. එයා බ්‍රහ්ම ලෝකයේදී පිරිනුවම් පානවා. ඇයි? අර කාම ධාතුන් අභ්‍යන්තර සිත තුල නැහැ. ඒ සම්පූර්ණයෙන් ගැලවිලා ගිහින්. එතකොට යාළඟ භවයට යන දේවල් නැද්ද තියෙනවා? බ්‍රහ්ම ලෝකයට යන විදියට විතරයි මූලික මනසේ ඇතුලේ අවශ්‍ය පදනම තියෙන්නේ. නමුත් අපිට මෙහෙට එන්න කාම ධාතුව තිබ්බා සසර. ඒ කාම ධාතුව පදනම් කරගෙනමයි අපි මෙහෙට ආවේ. හැබැයි මෙහෙට එනකොට ඔයාලා කවුරුවත් හිතපු නැති, ඔයාලා කවුරුවත් දන්නේ නැති දෙයක් අපේ ඇතුලේ වැඩුණා. ධර්ම ධාතුව. ඒක සසරින් අපි ගෙනාවේ. සසරින් ගෙනාපු නිසානේ සම්මා දිට්ඨිය ගැන කතා කරන තැනක ඉපදුනේ. පින්වත්නි, අඬ අඬ උනත් ඔයාලා පිළිවෙත් පුරන්න ඕන. මොකද එච්චර මේ අවස්ථාව වටිනවා. ඔයාලා මෙහෙට ආවේ ධර්ම දා ඕක නැසෙන්න පුළුවන්. මර කාම ධාතු නැසිලා ගියාම කොහෙද උපදින්නේ? ආයි කාම ලෝකෙට එන්නේ නැහැ. නමුත් ධර්මයේ පිළිබඳව මූලික මානසික මනෝභාවයක් සසලින් ගෙන ඕක මැරුණොත් එහෙම ධර්මයේ තියෙන තැනක උපදින්නේ නැහැ. ගොඩාක් වෙලාවට ඒක අපිට වෙනවා. ගොඩාක් මිත්‍යා දෘෂ්ටික තැන්වල එහෙම අපි උපදින්නේ. ධර්මයක් ගැන කතාවත් කරන්නේ නැති තැන්වල උපදින්නේ ඇයි? මනුස්ස ලෝකේ හරි සැපට උපදිනවා. හේතුව හොඳට පිං කරලා සම්මා දිට්ඨිය වඩලා නැහැ. ඒ පින් කරපු නිසා පින ගැන පින මත එයා උපදිනවා. හොඳ සැපට ඉන්නවා. හොඳට කණ්ඩ තියෙනවා. හොඳට යාන වාහන තියෙනවා. හොඳට අඳින්න පළඳින්න තියෙනවා. හොඳට ගෙවල් දොරවල් තියෙනවා. අතරපයට හොඳට වැඩකාර වෙනවා. පරිවාර සම්පත්තිය තියෙනවා. එක බැල්මකින් අවශ්‍යතා ඔක්කොම ඉෂ්ට වෙනවා. ඉඟි කරන්න විතරයි ඕන. ඔක්කොම ඉෂ්ට වෙනවා. ඇයි එහෙම වෙන්නේ? මොකටද එහෙම වෙන්නේ? පින තියනවා. සසර පින තියනවා. එහෙම සසර පින තිබ්බට අර ධර්ම ධාතුව කියන එක වඩලා නැහැ ඇතුලේ. ඒක වැඩෙන විදියට යා මේ මොහොතේ සතර සතිපට්ඨානෙන්, සතර සම්‍යප්ප්‍රදාන වීරියෙන්, සතර ඍද්ධිපාද වලින්, පංච ඉන්ද්‍රිය ධර්ම වලින්, පංච බල ධර්ම වලින්, සප්ත බොජ්ජංග ධර්ම වලින්, ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අනුබලය අරන්නේ නැහැ. ඒක අනුබලය ගන්න නැති වෙනකොට ඒක මියදෙනවා. දැන් කාමයන්ට අනුබලය ගන්න නැති වෙනකොට කාමයන් මියදෙනවා. නමුත් දැන් අපි පුරුදු වෙලා ඉන්නේ කාම ලෝකේ කාමයන්ට අනුබලය ගන්නටයි. ඒක අපි පුරුදු වෙලා ඉන්නේ. එනිසා අපි කාම ලෝකෙන් ගැලවෙන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. ඔයාලා ඔය ඇහැ නඩත්තු කරන විදිහට ආය ඇහැ ලැබෙනවා. ඔයාලා දැන් මේ ඇහැ සම්බන්ධව ගොඩනගෙන තණ්හාවක් තියෙනවනේ, රූප තණ්හාවක්. ඒ රූප තණ්හාව පදනම් කරගෙන ඔයාලා තුල ගොඩනැගෙන රූප විතර්ක, රූප විචාර, රූප සංචේතන, ඊට පස්සේ රූපයෙන් උපදින යම් කිසි ආකාරයක මනාපමනාප වේදනා, මේවට වටිනාකම දෙන්න දෙන්න පින්වත්නි, ඔයාලගේ ඇහැ විසින් ඇහැ තුල ගොඩනැගෙන නාම සංස්කාර ටික ඇහැ හරහා ගොඩනැගෙන නාම සංස්කාර විසින් අනාගතේ ඇහැ හදනවාමයි. අනාගතේ ඔයාලට ඇහැ කැදෙනවාමයි. ඒක පින්වත්නි කවදාවත් නවත්තන්න බෑ. ඒක හැදෙනවා. දැන් අපි මොකද කරන්නේ? දැන් ඔයාලා තුල සසරින් ගෙනාපු ධර්ම ධාතුවක් තියෙනවා. ඕක මැරෙනවා. ඕක පණ ගහලා ගණ්ඩ සුතමේ ප්‍රඥා, චින්තාමේ ප්‍රඥා, භාවනාමේ ප්‍රඥා වශයෙන් ප්‍රඥාවෙන් අනුබලේ ලැබුණොත් ඔයාලා තුල ධර්ම ධාතුවක් තියෙනවා. ඒක පතාගෙන අදිෂ්ඨාන කරගෙන බලාපොරොත්තු තියාගෙන ආපු එකක් නෙමෙයි. මේතන්ට ආපු කාටවත් තිබ්බද බෞද්ධ පවුලක ඉපදෙන්න ඕන කියලා පෙර ජීවිතේ අදහසක් නැහැ. මේ කාටවත් තිබ්බද මේ නිකෙලස් මුනිවරු පහළ වෙච්ච මෙබඳු සුන්දර ශ්‍රී ලංකා වගේ තැනක ඉපදෙන්න ඕන? ලංකාවට ගරහනවා මිනිත්තු. හරියට ගරහනවා. ඒ ලංකාවේ උරුමය දන්නේ නැති කමට. ලංකාව කියන්නේ පින්වත්නි නිකෙලස් මුනිවරුන්ගේ භූමිය. මේ බඳු නිකෙලස් මුනිවරුන් වෙන්වෙන් වෙන්වෙච්ච භූමියක් නෑ. ඒකයි අපගේ බුදුරජාණන් වහන්සේ පවා පිරිනිවන් පානකොට පවා කියන්නේ අනාගතයේ ලංකාදීපයේ බුද්ධ ශාසනය පිහිටනවා. ඒ නිසා දේවේන්ද්‍රය ලංකාව ආරක්ෂා කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දෙවිවරුන්ට පවා කිව්වේ මේ නිකෙලස් මුනිවරුන්ට අයිති තැන. පින්වත්නි කොච්චර මනුස්ස ලෝකේ යන්න තැන් තිබ්බද? උපදින්න කොච්චර තැන් තිබ්බද? නමුත් සම්මාදිට්ඨිය තියෙන නිර්මල පරියාප්තිය දරන නිර්මල බුද්ධ වචනේ සාකච්ඡා කරන යాన යాన තන ධර්මිය ඇහෙන යాన යాన තන ධර්මිය හම්බ වෙන යాన තන තන භාග්‍යතුන් වහන්සේගේ ප්‍රතිමාව දැర్శණී වෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් යాన යాన තන විතර්ක ਵਿਚාරයන් උපද්දව ගන්න පුළුවන් මෙබඳු සුන්දර භූමියක් ලෝකේ කොහෙද තියෙන්නේ? සමහර රටවල් තියෙනවා කිලෝමීටර් ගාණක් යන උන පන්සලක් හොයාගෙන පවා. මෙහෙම නෑනේ. එතකොට මෙබඳු තැනක ඉපදුනේ ඔයාලා තුල සසරින් ගෙනාපු ධර්ම ධාතුවක් තියෙනවා. ධර්ම ධාතුව නිසා මොකද වෙන්නේ? ධර්ම ධාතුව නිසා පින්වත්නි ඔයාලට ධර්ම විතර්ක ධර්ම વિચાર හට ගන්නවා හිත ඇතුලේ. ධර්ම විතර්ක વિચાર හට ගන්නකොට ධර්මයට හරියන විදියට සම්මාදිට්ඨිය උපදිනවා. අර කාමයන්ට පදනම් කරගෙන කාම දෘෂ්ටියක් නැති වුණේ. දැන් ධර්මයට පදනම් කරගෙන යා තුල පැන නගිනවා දෘෂ්ටිය. ධර්මයට අදාළවයි ඒ දෘෂ්ටිය පැන නගින්නේ. ඒකට අපි කියනවා මොකද්ද? සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය තිබ්බාම හරි ලස්සනයි. සම්මාදිට්ඨියද ඔක්කොම ලෝකේ ධර්මයෙන් පේන්නේ. පුදුම ලස්සනයි පින්වත්නි සම්මාදිට්ඨිය තිබ්බාම. හැම දෙයක්ම ධර්මය හරහා පේනවා. කෙලෙස් වලට අවකාශය නැහැ. ධර්මය හරහා පේනකොට එයාට යාගේ සිතමයි පේන්නේ. ලෝකේ හැම තැනකම යාගේ සිත පේනවා. පින පේනවා. මෛත්‍රිය පේනවා. විදර්ශනාව පේනවා. හැම එක ඒ කියන්නේ පිනට විදර්ශනාවට අනිත්‍යතාවයට කුසලයට මහ පුදුම රුකුලක් පුදුම අනුබලයක් පුදුම අනුග්‍රහයක් ලැබෙන්න පටන් ගන්නවා. පුදුම රුකුලක් පුදුම අනුග්‍රහයක් ලැබෙන්න ගන්නවා. ඒක මහ විශිෂ්ට දෙයක්. හරි වටිනා දෙයක්. හොඳට බලන්න පින්වත්නි මෙන්න මේ විදිහට හිතලා බලන්න පොඩ්ඩක්. පින්වත්නි නාර ධර්මයෙන් බලනකොට යාට මේ පින දැන් කෙනෙක් ඒ කියන්නේ පින ඇතුලේ තමයි කියවන්නේ. කුසලය ඇතුලේ කියවන්නේ. මෛත්‍රිය ඇතුලේ කියවන්නේ. කරුණාව ඇතුලේ කියවන්නේ. විදර්ශනාව ඇතුලේ කියවන්නේ. දැන් කෙනෙකුට ලස්සන කෙනෙක් දැක්කම ඇහැ යනවා නේද? ස්ත්‍රියකට ලස්සන පුරුෂයෙක් දැක්කම ඇහැ යනවා. ස්වාමියා හිටියත් පෙම්වතා හිටියත් යනවා. පුරුෂයෙකුටත් එහෙමයි. ඒක ධර්මතාවයක්. බැලුවොත් බලාගන්නම් කියලා වැඩක් නැහැ. බලන්නේ ඇස්සරලා එහෙම කිව්වට වැඩක් නැහැ. මේ සිතින් පින්වත්නි සරාගී සිතක් තියෙන අය කෙලෙස් දුරුවල නොකරපු හැම කෙනෙක්මටම තියෙන සරාගී සිතක්. ඔය සිත එළියට පෙනුනොත් මම ඔය ට ඉස්සල්ලා දේශනාවදී කිව්වා මේ සිත එළියට පෙනුනොත් මිනිස්සු එළියට බහින එකක් නැහැ. ඔය වයස කම්මලව. ඔය බොහොම සිල්ගත්ත වගේ වාඩි වෙලා හිටියට ඔය සිත එළියට පේනවා නම් මහා පුදුම ලැජ්ජාවක් උපදින එළියට බහින එකක් නැහැ මිනිස්සු. අන්ධකාරයේ මිනිස්සු ඉඳි කරුවලට වෙලා හැංගිලා ඉඳි මලමූත්‍රා කරන්නවත් එළියට බහිනකන්නේ. හිත එළියට පේන ඔයාලගේ ඇඟ වගේම ඔයාලගේ සිතත් එළියට පේනවා නම් ඇයි එච්චර මේ සිත ජරාජීර්ණයි? මේකේ උපදින විතර්ක ਵਿਚාර එච්චර එළියට කියාගන්න බෑ. එළියට පෙන්වන්න බෑ ඒවා. ඒවා එළිය දැක්කොත් ගරහාවි. පැවිද්දෙක්ගේ සිතේ පවා සිවුරු දරාගෙන ඉන්නවා තමයි. පැවිද්දෙක්ගේ සිතේ පවා පැවිදි වෙච්ච භික්ෂුවකගේ භික්ෂුණියකගේ හිතේ පවා හට ගන්නවා ලාමක විතර්ක. එතකොට මේ භික්ෂුවගේ විශේෂත්වය තමයි ආයතුල එහෙම විතර්ක හට ගන්නකොටම විතර්ක හටගත්ත බව දැනගෙන එක මඩින්ට ඒ වෙලාවෙම ක්‍රියාමාර්ගය දෙනවා. අපි මොකද ඒ විතර්කයට වටිනාකම දීලා හොන්දටම අමාරු වැටිලා පස්සේ තමයි බැරිද මොකක්වත් කරගන්න කියලා අහන්නේ. එතකොට අර සම්මාදිට්ඨිය තියෙන කෙනා සම්මාදිට්ඨිය තියෙන කෙනා හැම වෙලාවකම එයා කරන්නේ මොකක්ද දන්නවද? හැම වෙලාවකම පින්වත්නි ඒ ශ්‍රාවකයා මේ පිනෙන් මෛත්‍රියෙන් කුසලයෙන් වීර්යෙන් විදර්ශනාවෙන් තමයි යා ලෝකේ දකින්නේ. දැන් ස්ත්‍රියකට පුරුෂයෙක් දැක්කාම, පුරුෂයෙකුට ස්ත්‍රියක් දැක්කාම හරිම ආකර්ෂණීය විදියට සිත ඇදබැඳ ගන්නවා සරාගී බවින්. සරාගී බවින් සිත බැඳින්නේ. සරාගී බවින් සිත බැඳෙනකොට අර සම්මාදිට්ඨිය ධර්ම ධාතුව නිසා, ධර්මයට අදාළ විතර්ක විචාර කරපු එක නිසා, ධර්ම සංජානනයේ නිසා ධර්මයට අනුව යා ලෝකේ අඳුනගන්නේ. අන්න ධර්ම සංඥා. සංඥා කියන්නේ, සංඥා කියන එකේ තේරුම මොකද්ද? අඳුන ගන්නවා කියන එක. ලෝකේ අඳුන ගන්නවා. ධර්මයෙන් අඳුන ගන්නකොට මෛත්‍රියෙන්, විදර්ශනාවෙන්, කරුණාවෙන්, උපේක්ෂාවෙන්, පින්පක්ෂේ නියෝජනය කරමින් ලෝකේ අඳුනගන්නේ. එතකොට එහෙම දකිනකොට අර කෙලෙස් සරාගී බව එයා තුල කඩාගෙන වැටෙනවා. සරාගී බව එයා තුල කඩාගෙන වැටෙනවා. ඒක මේ වගේ. දැන් ඔයාලට දාන සම්මාදිට්ඨිය තිබ්බාම ධර්ම සංජානනයක් ඇතුළේ ලෝකේ කියනකොට හිතන්නකො ලස්සන කෙනෙක් දැක්කාම එයාට පේන්නේ රාගයට නිමිත්තක් විදියටම නෙමෙයි. සම්මාදිට්ඨියෙන් බැලුවාම මෙන්න මෙහෙම හිතන්නකො, රාගසිත මැඩපවතිනවා. දැන් හිතන්නකො කෙනෙක් දැක්කාම, පුරුෂයෙකුට ස්ත්‍රියක් දැක්ක, ලස්සන කාන්තාවක් දැක්කම රාගසිත උපදිනවා නම් ඕක මඩින්ට හරි ලේසි. එච්චර අමාරු නෑ. ඕක මඩින්න හරි එකපාරම හිතන්නකො, අනේ මේ අපේ අම්මා වගේ කෙනෙක් නේ. අම්මව සිහි කරගන්න. මුලින්ම ඔය පින්නතුන්ලාට දැන් මම කිතන්නේ කියන්නේ මේ එදිනෙදා ජීවිතය ඇතුලේ කෙලෙස් වලට ලැබෙන අනුබලය වෙනුවට ධර්මෝපකාරය, ධර්මානුග්‍රහය හදාගන්න කෙනා ලෝකේ විමසන්න ඕන, ලෝකේ කියවන්න ඕන විදිය. මම උදාහරණයකට කියන්නේ සරාගී බව විතරක් නෙමෙයි, දේශසාගත බව, මාන්නක්කාර බව, අතිමාන්නක්කාර බව, වෛරය, බද්ධ වෛරය, මේ වගේ මහා කුණු වෙච්ච ඒවායින් හිත පිරීලා තියෙන්නේ. ගොඩාක් මේ වගේ දේවල් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් තියෙනකොට අපි මෙහි දැන් දන්නවා මේ වගේ දේවල් අපිට අවදානමක් කියලා. ලෝකේ දන්නේ නැහැ පින්නත්නි. ලෝකේම අවදානමක් කියලා දන්නේ නැහැ. ඒ කියන්නේ විනෝදෙට, කොච්චර විනෝදෙට මිනිස්සු සතු මරනවද? දැන් ওই සමහර රටවල් තියෙනවා, ওই ඇමරිකාවේ හැම කාලෙකට යනවා මේ විනෝදෙට සතු මරන්නේ. අපි හිතනවා මහ දියුණුයි කියලා. මුවද අඩේම යන කාලයක් තියෙනවා ඉන්දියාවේ. ගැබ්බර නොවුණු ඕන මුවෙක් මරන්න පුළුවන් කාලයක් එනවා. ඒ කාලේ මිනිස්සු දුණු ඊතල අරගෙන විනෝදෙට ඒවා දුණු හැම දියුණු කරලා තියෙනවා. ඒ කාලේ වගේ බොහොම මේ ජවය අරගෙන ඇදලා විඳින්න ඕනේ. විනෝදෙට යනවා කියලා. අපි හිතනවා දඩයංකාරයෝ ඉන්නේ මහියංගන පැත්තේ කියලා. නෑ පින්නොත් නේ හැම තැනම ඉන්නවා. ඇමරිකාවෙත් ඉන්නවා. දන්නේ පින ගැන අදහස. දන්නේ කුසලයේ ගැන අදහස. දන්නේ සම්මාදිට්ඨිය ගැන. මොකක්වත් අහලා නෑ. විනෝදෙට සමහර කාලා තිනවා විනෝදෙට මාළු අල්ලන්නේ. කණ්ඩ නෙමෙයි. විනෝදෙට. ඒ විනෝදෙට අකුසල් කරන ලෝකයක තමයි අපි අකුසලයේ අඳුනගෙන ඉන්නේ දැන්. ලෝකයාට නැති මිහිරි භාවයක් අපට තියෙන්නේ. ඒ කියන්නේ මේ මාතෘකාවේ පවතින මේ ආත්මභාවයේදී මේ විමුක්තියට අවතීර්ණ වෙන්න උත්සාහ කරනවා නම්, එතකොට එයාට මූලික தත්ත්වය මොකද්ද? එයාට මූලික தත්ත්වය තමයි එයා යාගේ සිත අඳුනගන්න එක. එතකොට යාගේ සිත පින්වත්නි මේ සිත අඳුනගන්නේ නැති තැනක අකුසලයේ බලවත් වෙනවා. සිත අඳුනාගත්තේ නැති තැනක අකුසලයේ මෝරගෙන වැඩෙනවා. එනිසා ඔයාලට අකුසලයේ මඩින්න ඕන නම් ඉක්මනින් තමන්ගේ සිත දකින මට්ටමට ඔයාලගේ සීනුවන දියුණු කරගන්න. නැත්නම් ඔයාලා පන්සලට ගිහින් මොනව කළත් ඔයාලට පැහැදිලි අර්ථයක් නැහැ. බහම් පාසල් වල ඉගෙනුවත්, උගන ගත්තත් මොනවා කළත් පින්වත්නි තමන්ගේ සිත අඳුනා ගැනීම කුසලතාවය තියෙනව නේද? ඒක ප්‍රබල දෙයක්. ඉබඳු එතකොට ඒ කුසලයේ වෙනුවෙන් ඔබ ජවයේ ගන්න ඕන. ඒ කුසලයේ වෙනුවෙන් ඔය පින්නතුන්ලා ජවයේ ගන්න ඕන. එතකොට ඒ ජවයේ මෙහෙදි ගන්න බැරි වුණොත් අපි භවයට වැටෙනකොට ධර්මයේ අතහැරෙනවා. අයිය අර ධර්මදා පින්වත්නි කාම ධාතුව මියදුනොත් කාම ලෝකෙට එන්නේ නැහැ වගේ ධර්ම ධාතුව මියදුනොත් ධර්මයේ හම්බ වෙන්නේ නැහැ ආයේ සෑහෙන කාලෙකට. ඒ ධර්ම ධාතුවට තමයි ඔයාලා මේ පරම් පෙරම් පුරාගෙන ආපු ಗುಣධර්ම ජීවිතය ඇතුලේ තියෙන නිසා තමයි මේ ගෞතම බුද්ධ ශාසනේ මේ ධර්මයේ අදත් මේ කනට වැටෙන්නේ. අදත් වැටෙනවා. දැන් මේ සමහර දරුවෝ මේ පුංචි දරුවෝ මේක මේ ප්‍රාර්ථනා කරගෙන උවමනාවෙන් ගාවේ නැහැ. එතකොට යාලට මේ අහම්බෙන් හරි මෙතන වාඩි කරවන මට්ටමට මේ දෙමව්පියන්ගේ ඇසුර ලැබුණේ ඒ දරුව ඇතුලේ ධර්ම ධාතුව තියෙනවා. යාලට වගේ වගක්වත් නැහැ, බණ ගැන අදහසකුත් නැහැ. නිකන් ඇහෙනවා ධර්මේ. නිකන් ඇහෙනවා. ඔය විදියටම මිත්‍යා දෘෂ්ටිය කොච්චර ලෝකේ ඇහෙනවද? ඇයි? යාලගේ ඇතුළාන්තයේ තුල ධර්ම ධාතුව මිය ගිහින්. එතකොට ධර්මයක් නැති වෙන්න අකුසලයේ දුර්වල නැහැ, අකුසලයේ ප්‍රබලයි. දැන් උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. දැන් පූසෙක් මීයෝ අල්ලනවා. ඒ පූසන්ට මීයෝ අල්ලන වාරයක් ගානේ පින්වත්නි ප්‍රාණඝාත අකුසලයේ වෙනවා. නමුත් පූසා දන්නවද? දන්නේ නැහැ. ඉතින් මේ තිරිසන් සත්තු තේරෙන්නේ නැහැනි. තිරිසන් සත්තු ඔහොම තමයි. ඉතින් මක් කරන්නද කිව්වට වැඩන්නේ. පූසෙකුටේ බරපතල කර්මයේ රැස් වෙනවා. පූසන්ට සම්මාදිට්ඨියක් නැහැ. තිරිසන් ලෝකෙ ඉපදිලා ඉන්නවා කියලා මේ සානුකම්පිත කම් මේ සසර නැහැ පින්වත්නි. ඒ පූසන්ට මීයෝ අල්ලන හැම වාරයකම එයාට කර්මයේ රැස් වෙනවා. මීයා කර්මයේ ගෙවලා දානවා. එතකොට තිරිසන් ලෝකේ කොච්චර මහ විශාල දුකක් ගොඩ නැගෙන. අපි අකුසලේ හැටියට දානවා, කුසලේ හැටියට දානවා, ධර්මයේ හැටියට දන්නවා, අධර්මයේ. ඕක තමයි නිවන් මාර්ගට මූලික தত্ত্বය. ඔච්චර බලවත් දෙයක් තවත් නැහැ පින්වත්නි. ඔයගොල්ලන්ගේ වයස කොච්චර ගෙවිලා තිබ්බත් මෙන්න මේ කුසලතාවය ඔය පින්තුන්ලා තුල තියෙනවා නම් කවදාකවත් වරදින්නේ නැහැ. නමුත් දැන් පූසෙකුට දන්නවද යා මම මේ මීව අල්ලනකොට මට ප්‍රාණඝාත කුසලයේ සිද්ධ වෙනවා කියලා දන්නේ? දන්නේ කියලා විපාකේ නැද්ද? දන්නේ කියලා විපාකයක් රැස් වෙන්නේ නැද්ද? රැස් වෙනවා. නොදන්න தત્ත්වයේ ප්‍රමාණය වැඩි වෙන්න විපාකේ බලව. ඇයි සම්මාදිට්ඨිය රුකුල නැහෙනි? ඒක හරියට මේ වගේ. පින්වත්නි, ගිනියම් වෙච්ච යකඩ බටයක් තියෙනවා කියලා හිතන්නකෝ. ඕක කෙනෙක් දන්නේ නැතුව අල්ලනවා. දන්නේ නැතුව අල්ලනවා එක්කෙනෙක්, ඒ වගේම එක්කෙනෙක් දැනගෙන අල්ලනවා. ගිනියම් වෙලා යකඩ බටේ, ඒක ගිනියම් වෙලා වැඩිකමට පේන්නේ නැහැ, ගින්දර තියෙන බවක්වත් දුමක්වත් නගින්නේ නැහැ කියලා හිතන්න. කෙනෙක් දන්නේ නැතුව ගින් ස්පියාගෙන අල්ලනවා. කෙනෙක් දන්නවා ගිනියම් වෙලා කියලා, එයාට අල්ලලා ඒක අයින් කරන්න වෙලා තියෙන නිසා අල්ලනවා. මේ දෙන්නගෙන් වැඩියෙන්ම කාගේ අතද පිච්චෙන්නේ? කොයි කෙනාගේ අතද පිච්චෙන්නේ? පින්වත්නි, අර දන්නේ නැතුව අල්ලන කෙනාගේ අත වැඩි පිච්චෙනවා. අන්න ඒ වගේ පින්වත්නි, දැන් සාමාන්‍ය තිරිසන් සතෙක් දැන් පූසෙක් මියෝ අල්ලනකොට ඒ හැම වෙලාවකම අකුසල් රැස් වෙනවා. මම තිරිසන් ලෝකේ ඉන්නේ, මට වෙන විකල්පයක් නැහැ කියලා පූසෙකුට සානුකම්පිතකම් සසර නැහැ. බලන්න තිරිසන් ලෝකෙක මොන්නත් තරම් අවදාන. නමුත් අපි දන්නවා මේක කුසලය. මේක ගොඩනැගෙන කුසල් මුල් මතින්. මේක තමයි අකුසලය. මේක ගොඩනැගෙන අකුසලය මතින්. මේක තමයි ධර්මය. මේක ගොඩනගෙන සම්මාදිට්ඨිය මතින්. මේක අධර්මය. මේක ගොඩනගෙන අවිද්‍යාව මතින් කියලා හේතුඵල සහිතව අපිට මේ ජීවිතයේ සම්බන්ධ ගැඹුරු කියවීමක් තියෙනවා. හේතුඵල සහිතව අපිට මේ ජීවිතයේ ධර්මයක් ඔස්සේ විමසා බලන්න පුළුවන් ජවයක් තියෙනවා. ඒක ලෝකේට නෑ. ඔයාලා ගොඩාක් වාසනාවන්තයි. බුදුම වාසනාවන්ත ජාතියක් මේ ධර්මයට හිත නැමුණු ලංකාවේ මිනිස්සු. ගොඩාක් වාසනාවන්ත. ඇයි? එයාලට එයාලගේ සිත අඳුනා ගන්න පුළුවන්. කෙලෙස් විතරක ඇති වෙනවා. ඉතින් කෙලෙස් විතරක තියෙන නිසා නිවන් දකින්න මේ ජවයක් ගන්න. කෙලෙස් විතරක නැත්තම් මොකටද නිවෙන්න උත්සාහ කරන්නේ? වැඩක් නැහැ නේ. කෙලෙස් විතරක මෝරණ කම ඇතුලේ තමයි අපි නිවෙන්න උදව් කර නිවෙන්න උපකාරය ගන්න ඕන. නිසං කෙලෙස් විතර්ක තියෙනවා අපි තුල. අපි තියෙන බව හොඳට දන්නවා. අපේ ඇතුලේ කෙලෙස් විතර්ක තියෙන බව දන්නවා. ඒ දැනුවත්කම තමයි එයා තුල පහළ වෙන මූලික දර්ශන කුසලතාවේ. ඒ දර්ශන කුසලතාවේ නැත්තම් ඔය පින්නතුන්ලා බුද්ධ ශාසනයේ නාමෙන් මොනවා කළත් වැඩන්නේ නැ නිවෙන්නේ නැ පින්වත්නි. මොනවා කළත් නිවෙන්නේ නැ. මොනවා කළත් වැඩන්නේ. ඒ නිසා මේ ධර්මයේ හොඳින් දරන්ඩ මේ ධර්මයේ හොඳට දරා ගන්න. මේක තමයි නිවනට අවතීර්ණ වෙන්න තියෙන මූලික தত্ত্বය. ඊට පස්සේ ඔය පින්නතුන්ලා තුල කෙලෙස් විතර්කයක් හට ගන්නකොට අපි හිතමුකෝ ඒ කෙලෙස් විතර්ක හට ගන්න පදනම දැනගන්න. දැන් මේ පින්නතුන් තියෙන්නේ මේක සරලව කියලා සක්කාය දිට්ඨිය දුරු කරගන්න මොකද්ද කරන්න ඕන? සක්කාය දිට්ඨිය දුරු කරන්න මෙන්න මේ ටික කරන්න පටන් ගන්න. එකපාර සක්කාය දිට්ඨිය දුරු කරන්න බෑ. ලෝකේ දුෂ්කර දෙයක් තමයි සක්කාය දිට්ඨිය කඩන එක. එතනින් පස්සේ අනිකුත් පවතින සංයෝජන කඩලා දාන එක එච්චර අමාරු නෑ. සක්කාය දිට්ඨිය කඩන එක අමාරුයි. ඒක ගොඩාක් අමාරු එකක්. සක්කාය දිට්ඨිය කඩන එක පින්වත්නි සෑහෙන අමාරු දෙයක්. ඒතර මේ සක්කාය දිට්ඨිය කඩන කෙනා හොඳට මතක තියාගන්න, ඒ සක්කාය දිට්ඨිය කඩන්න කැමති කෙනා පළවෙනියෙන් එයා කරන්න ඕන දෙයක් තියෙනවා. මූලික වශයෙන් එයා කරන්න ඕන දෙයක් තියෙනවා. එයා දකින්න ඕන තමන්ගේ සිතේ මොනවා හරි කෙලෙස් විතර්කයක් එනවා නම්, අපි උදාහරණයකට ගමු සරාගී බව කියලා. සරාගී බව අපි සමහර මිනිසුන්ට කියනවා කට්ටිය දිහා බල එයා හරි සරාගී කෙනෙක් කියලා කියනවා. එහෙම එකක් නැහැ. ඔක්කොම සරාගී තමා. වයස ભેදයක් නැතුව, ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව ඔක්කොගේම සිත් සරාගී. ඒ සරාගී භාවයනේ මේ කාම ලෝකෙට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. කාම ලෝකෙට අපිව අරන් ඇවිල්ලා තියෙන්නේ අපි තුල පැන නැගුණු සරාගී බව. සරාගී භාවයෙන් තොරව මේක අවුරුත් නැහැ. ඒ නිසා කාටවත් චෝදනා කරන්න අයිතියන්නේ. ඔක්කොගේම සිත්වල සරාගී භව තියෙනවා. එතකොට යා මේ බුද්ධ ශාසනයේ සෝවාන් වෙන සකයි දිටි දුරු කරන කෙනා කොහොමද එයා සරාගී භව සරාගී භාවයේ විදිහට දන්නව? එච්චරයි. ඒක තමයි යාගේ කුසලය. රාගසිත ඇති වෙනකොට රාගසිත භව යා දැනගන්නවා. අන්නි දැනුවත් භාවයෙන් තමයි කුසලය උපදින්නේ. කුසලය උපද්දවන්නේ මේ අපේ මිනිස්සු ආනවා. කුසලයේ උපද්දවන්න මොනවද කරන්න ඕන? මොන වගේ පූජාද තියන්න ඕන? කොයි විදියට පූජාවක් තිබ්බොත්ද කුසලයේ තමා තුල තහවුරු වෙන්නේ? ඔබ වහන්සලා කියන්න. එතකොට මේ කාලේ හාමුදුරුවෝ කිව්වා පහන් පූජා කරන්න, මල් පූජා කරන්න, අරවා මේවා මේ ඊට පස්සේ 84000න් මල් පුදන්න, 84000න් පහන් පුදන්න කිය. ඉතින් මිනිස්සු මල් හොය හොය ඇවිද්දා කැලෑවල. මුළු පලාතෙම තියෙන වැව් වලට බහැලා මිනිස්සු මල් කඩන්න පටන් ගත්තා. නමුත් මිනිසුන්ගේ සරාගී සිත නිරුද්ධ වුණේ නැහැ. අවස්ථානුකූලව යම්කිසි ආකාරයක අර කුසල සිතේ ප්‍රබලභාවය නිසා රාග සිත යට ගියත් ආයෙත් සුපුරුදු විදිහට රාග සිත පැන නැංගා. එහෙනම් මුළු ලංකාවෙම තියෙන පොකුණු වල මල් කඩලා පූජා කළත් සරාගී සිත නම් නැති වෙන්නේ නැහැ. නමුත් අපි මල් පුදන්න ඕන. හැබැයි ලංකාවෙම තියෙන වැව්වල මල් උමනා කරන්නේ නැහැ බුද්ධාසනෙට. අටපිරිකර පූජා තියෙනවා. දැන් බලන්නකෝ සමහර පන්සල්වල හරියට අටපිරිකර පූජා. ඒතර අර මේ අටපිරිකර පූජාව ඇතුලේ මොකද්ද තියෙන්නේ? කාගෙද කෙලස් නිරුද්ධ වෙලා තියෙන්නේ? කාගෙවත් කෙලස් නිරුද්ධ වෙලා නැහැ. ඒකෙන් මේ රන්නට ගහ ගන්න යම් මුදලක් එකතු කරගන්න ඔය වගේව කරන්නේ. එනිසා මේ වහාම ඔය පින්නතුන්ලාට පොඩි දේවල් ටිකක් කරන්න තියෙන. මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න මාර්ගයට අවතීර්ණ වෙන්නේ කොහොමද ඒක සරලව කියන්න කියලායි තියෙන්නේ. සරලව කියනවා නම් ඕගොල්ලන්ට තියෙන්නේ ඕගොල්ලන් තුල නොයෙක් කෙලෙස් ධර්ම උපදිනවා. රාගය, දේසය, මෝහය, මදමාන, මග්ගුණ මකුකම, බද්ධ වෛරය, එකට එක කරන ගතිය, සාරම්භ තම්බ, අතිමානය, මේවාගේ ගොඩාක් තමන් තුල පැන නගින ප්‍රධාන පෙළේ අවිද්‍යාවත්, අවිද්‍යාවෙන් පැන නගින අතිරේක උපක්ලේශත් ගොඩක් තියෙනවා. ඒවත් එක්ක අපි ගනුදෙනු කරනවා, ඒවට වටිනාකම් දෙනවා, ඒව පදනම් කරගෙන ලෝකයේ හොයාගෙන යනවා. ඕක තමයි අපි කරන්නේ. හරි, ඔයිට වඩා මොකක්වත් කරන්නේ නැහැ. එහෙනම් මේ ජීවිතේ ධර්මයට එනවනේ. දැන් මෙතන ඉනෝ වයසක අයත්. එතකොට මේ අයිට හිතේවි අනේ අපිට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අපිට ඔහොම ධර්මයක් දියුණු කරගන්න. ඉතින් පින්වත්නි, මේ ධර්මයේ දියුණු කරගන්න ඔයාලගේ චින්තන රටාව, ඔයාලගේ මානසික ස්වභාවය, ඉතේ ඕගලගේ හිතේ ස්වභාවය මෙන්න මේ විදිහටයි ඔයගොලු දියුණු කරගන්න ඕන. මේ විදිහටයි ඔයගොලු දකින්න ඕන පළවෙනි එක. පින්වත්නි, ඔයගොල්ලන්ගේ සිත සරාගී සිතක් නම් මේ වෙලාවේ තියෙන වර්තමානී සිත ගැන මේ කියන්නේ. වර්තමානී එතන අවිච්ඡින්නව අකණ්ඩව පවතින සරාගී සිත් නැහැ. රාග සිතත් නිරුද්ධ වෙනවා, දේශ සිතත් නිරුද්ධ වෙනවා, මෝහ සිතත් නිරුද්ධ වෙනවා, සිතක් නම් නිරුද්ධ වෙනවා. ඇති වෙලා නැති වෙලා යනවා. ඒක සිතේ ඇති. එයා දැනගන්න ඕනේ මේ වෙලාවේ මගේ සිතේ ස්වභාවය කුමක්ද කියලා. ඒ කියන්නේ මේ බණ හෙද්දිපව ඔයාලා හිත දිහා බලන්න ඕනේ. මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ හිත කොහමද? මේ වෙලාවේ ඔයගොල්ලන්ගේ සිත ගොඩාක් සංසු. කෙලෙස් විතර්ක නැහැ. ඒ සංසුන් උනේ ඇයි? අමෝහය පදනම් කරගෙන. දැන් මෝහයට අපි කතා කරන්නේ නෑනේ. හොඳට බලන්න, අපි මේ කියන බණ කෙනෙක් තුල මුලාවක් ඇති කරණේවා නෙමෙයි. එතකොට කෙනෙක් තුල මුලාවක් ඇති කරන්නේ නැති ඒවා නිසා ඒකට අනුව ඔයාලගේ සිත තුල චිත්තචෛතසික ධර්ම හටගෙන. දැන් එනිසා ඔයගොල්ලෝ තුල අර gederi ඉන්නකොට වගේ කුස්සිය වුණ පියනකොට වගේ මහා කනස්සල්ලක් උද්වේගකාරී බවක් නැහැ. අතපයවත් එහෙම චලනයක් නැහැ. දාඩියක්වත් දාන්නේ නැහැ. ඒ චිත්තචෛතසික ධර්ම වලට අනුව චිත්තජ රූපය හටගන්නෙත් නැහැ. දැන් බලන්න ඒ වෙනද හට ගන්න මට්ටමට නෑ. ඒ නිසා ඔයාලා තුල මහ පුදුමාකාර සංයමයක්, පුදුමාකාර සංසිඳුණු බවක් ඔයාලා තුල තියෙනවා. පුදුම සංසිඳීමක්. හැබැයි මේ සංසිඳීම බණ ඉවර වෙනකන් විතරයි තියෙන්නේ. එතනින් පස්සේ ඉවරයි. ඒක තමයි සිතේ ස්වභාවය. අවිච්ඡින්නව පවතින මනෝභාවයන් මේ සිත තුල පැන නගින්නේ නැත. කවදාවත් පැන නගින්නේ නැහැ. ඒක අපි ඉතා ගැඹුරින් අවබෝධ කරගන්න ඔච්චරයි. ඒ නිසා මේ ජීවිතේ නිවන් මඟට අවතීර්ණ වෙන්න ඕන නම් පොකුණු වල මල් කඩාපු එක දැන් හොඳටම ඇති. වැව් වලින් මල් එකතු කරපු එක ඇති. වෙසකකට දන්සල් දුන්නේක හොඳටම ඇති. ඒවා දෙන අය දීපු ආවේ නිවන් දකින්න ඕන නම් පින්වත්නි ඒවට සාදු කිව්වට කමක් නැහැ. හැබැයි ඔයාලගේ ප්‍රථම රාජකාරී එක කරගන්න එපා. ප්‍රථම රාජකාරී කරන්න අදි සීලය. ප්‍රථම රාජකාරී කරගන්න අදි චිත්ත. ප්‍රථම රාජකාරී කරන අදි පඤ්ඤා. අන්න ඒ ටික ඔයගොල්ලන්ගේ පළවෙනි රාජකාරී කරගන්න ඕන නිවන් මගේදී. පොකුණු වල වැව් වල මල් එකතු කරන එක කරන්න එපා. ප්‍රදානෙක් කරන්න එපා. පන්සලේ කටින පිංකම වෙනුවෙන් කියලා හාල් සේරුව එකතු කරන්න යන්න එපා. ඒව එකතු කරන එකතු කරපුවාම ඒවට හාල් ටිකක් දීලා සාදු කියන්නේ එච්චර. ඔයාලගේ ප්‍රධාන වැඩේ නම් කරගන්න එපා. ඔයගොල්ලන්ට මොකද ලොකු කාලයක් නැහැ. ඒ නිසා නිවන් දකින්න උමනාව තියෙනවා නම් අනේ පින්වත්නි කඩිනමින් වෙනස් වෙන්න. කඩිනමින් වෙනස් වෙන්න. මේ කාම ලෝකයේ ආයේ ඔබලා කොහේ කැරකිලා වැටෙයිද දන්නේ නැහැ පින්වත්නි. මේ ලෝකේ එච්චර අවදානම් සහිතයි. එච්චර අනාථයි මේ කාම ලෝකේ. කාම ලෝකේ රැකවරණයක් හොයන්න එපා. ධර්මයෙන් රැකවරණේ හොයන්න. කාම ලෝකේ පිළිසරණක් හොයන්න එපා. ධර්මයෙන් පිළිසරණ හොයන්න. ධර්මයෙන් පිළිසරණ හොයන්න. එතකොට ධර්මයෙන් පිළිසරණ හොයනකොට ඔයාලගේ හිත තුල උදාහරණයක් විදිහට අපි කිව්වේ සරාගී සිත. සරාගී බවක් හිත තුල පැන නගිනකොට ඒ සරාගී බව Tamanගේ සිත තුල වර්තමානී පැන නැංග බව තවත් සිතුවිල්ලකින් දැනගන්න. ඒක තමයි එක. ඒක තමයි පළවෙනි එක. දෙවෙනි එක. දෙවෙනි එක ඔය පින්නතුන්ලා දෙවෙනියට දැනගන්න මා තුල සරාගී සිතක් පැන නැංගා නම් උපම උදාහරණයකට මේ කියන්නේ නුයෙක් රාග සිත දේශ සිත එක එක සිත උපදිනවා. ඒ ඒ වෙලාවට ඔයාලා තුල මේ කුසලතාවය මේ හැකියාව ක්‍රමානුකූලව දියුණු කරගන්න ඕන. මේක ටිකෙන් ටික ටිකෙන් ටික ඔය පින්නතුන්ලා දියුණු කරගන්න ඕන. දෙවෙනි එක මේ ටික හද කරලා බලන්න නිවෙනවා. වැඩි කල් යන්න ඉස්සලා නිවෙනවා. වයසට ගියත් නිවෙනවා. ජීවිතේ සසර ගති පුරුදු විදියට ආවත් නිවෙනවා. එච්චර තමන්ව නිවන්ට පුළුවන් විදිහ ධර්මයක් අපි ඉස්සරහා තියෙන්නේ. දෙවනි කාරණය තමයි දෙවනි කාරණය මේ මාතුල උපන් සරාගී සිත වනාහි අරමුණකින්ම උපදිච්ච එකක්. ආරම්මණයක් පදනම් කරගෙනම පැන නැංග එකක්. හොඳට බලන්නකෝ අපිට අරමුණක් නැත්තම් ආරම්මණයක් නැත්තම් ආරම්මණයක් නැත්තම් පින්වත්නි අපට සරාගී සිතක් උපදින්නේ. අරමුණ වටේටමයි සරාගී සිත උපදින්නේ. ආකාශ්මිකව සරාගී සිත උපදින්නේ. ඒක දැනගන්න එක පළවෙනි එක. දෙවෙනි එක දැනනවා අරමුණකින්මයි මේක උනේ. අරමුණකින්මයි මේක උනේ කියලා දැනගන්නවා. එතකොට අරමුණෙක් අරමුණ වටේටමයි සරාගී සිත පැන නැංගි. හැබැයි සරාගී සිත කියන්නේ ආරම්මණයට අයිති දෙයක් නෙමෙයි සිතට අයිති දෙයක්.
සරාගී සිත ආරම්මණයට අයිති කියලා හිතුවා මොකද වෙන්නේ? අරමුණු වෙනස් කරනවා යා. හොඳට බලන්නකො පින්වත්නි, කෙනෙක්ගේ කෙනෙක් සන්තෘප්තිමත් වෙන්නේ නැත්තම් තමන්ගේ බිරිඳගෙන් තමන්ගේ ස්වාමි වෙන මිනිස්සෙක් හොයාගෙන යනවා, වෙන ස්ත්‍රියක් හොයාගෙන යනවා. එයා ස්ත්‍රිය මාරු කළා, හැබැයි යාගේ සිත අඳුනගත්තේ නැහැ. අහෝ මම මේ ලෝකේ ඇවිද්දවන්නේ මගේ සරාගී සිත නේද කියලා දැක්කනම් පින්වත්නි, යා එතනම සංසුන්. හොඳට බලන්න පින්වත්නි, ස්ත්‍රියක් තමන්ගේ ස්වාමියාගෙන් සතුටු වෙන්නේ නැත්නම් එතන කෝලහලයක්. එහෙම සතුටු වෙන්නේ නැති හැම වෙලාවක මේ ස්ත්‍රිය කරන්නේ තවත් පුරුෂයෙක් හොයාගෙන යන එක. එතකොට මේ බඳු ස්ත්‍රියකට කවදාවත් ගරහන්න එපා, අනාචාර යනවා ඒ කාන්තාව කියලා. ඒ හිතේ හැටි පින්වත්නි, කාම ලෝකේ හැටි. හැබැයි මේ ස්ත්‍රියට, මේ ස්ත්‍රියගේ ඇතුලෙන් ඔයාලා දකින්න කමටහන මොකද්ද? තවත් මිනිස්සෙක්ගේ පහස හොයාගෙන යන්නේ, අනේ මේ කාන්තාවගේ සිතේ ඉපදිච්ච සරාගී බව නේද, සරාගී සිත නේද කියලා දකින්න පින්වත්නි, යාටත් එයාගේ සිත දැක ගන්න බැරි වෙච්ච නිසා නේද මේ මිනිසු මාරු කර කර යන්නේ කියලා බලන්න. අන්න එතකොට එයාට එයාගේ සිත දැක ගන්න බැරි වෙච්ච තැනක යා මිනිසු මාරු කරනවා, පුරුෂයෙක් ස්ත්‍රීන් මාරු කරනවා. අරමුණ පැත්තෙන්ම යා විසඳුම හොයන්නේ, අරමුණ වටේට තමයි මේ සිත ඉපදුනේ. මේ සිත ඇති වෙලා නැති වෙලා යනවා කියලා විදර්ශනාමය කුසලතාවයේ තිබ්බනම් පින්වත්නි, කවදාවත් එයා ඔය ප්‍රශ්නීට ඔයතර ව්‍යාකූල අර්බුදයක යා පැටලෙන්නේ නැහැ. හරි ලේසි. එහෙනම් ඔගොල්ලෝ දෙවණියට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකක්ද ඒ දෙවණියට තේරුම් ගන්න ඕන දේ? අරමුණ වටේටමයි සිතුවිලි උපදින්නේ, ඒ සිතුවිලි මතින්මයි විතර්ක ਵਿਚාර ආට ගන්න. ඔන්න ඔය කතාව එයා දෙවණියට දැනගන්න. ඒක තමයි දෙක. මේවා කරලා බලන්න නිවෙනවා. නිවිච්ච අය ලක්ෂ ගාණක් ඉන්නවා පින්වත්නි මේ දේශනා අහලා. ඒ නිසා මේ දේශනා කරවන එක පවා මේ පින්තුණ්ඩ මා විශාල යහපතක්. පොඩි යහපත නෙමේ, තුන්වෙනි එක. මේක ඉතා වැදගත් දෙයක්. අර අපි අත්දකින ලෝකය තමන්ගේ සිත අරමුණ වටේට ගොඩනැගෙන චිත්තචෛතසික ප්‍රවාහය දැන් ඒ ශ්‍රාවකයා ඉතා පැහැදිලිව අඳුනාගෙන තියෙනවා. අරමුණින් තොරව ඒ தත්ත්වය ඇති වෙන්නේ නැති බවත් එයා ඉතා හොඳින් අඳුනාගෙන තියෙනවා. තුන්වෙනි එක, දැන් අර අරමුණ පැත්තට වික්ෂිප්තව අපේ සිත විසිරලා යනවනේ. රාගසිත ඉපදුනා නම් ඒ රාගසිත ඉපදුනේ මොකක් හරි රූපාරම්මණයක්, සද්දාරම්මණයක්, ගන්ධාරම්මණයක්, රසාරම්මණයක්, පොට්ටබ්බාරම්මණයක්, ධම්මාරම්මණයක් කියන අරමුණු වටේටමයි ඔය සිත ඇති වෙලා තියෙන්නේ. හරි, අරමුණකින් තොරව කවදාවත් සිතක් සමුදේ වෙන්නේ නැහැ. හරි, අරමුණ වටේට සිත උපදිනකොට එයා තුන්වෙනියට කරන්න ඕන මේ මගේ සිත තුළ පැන නැඟ සරාගි සිත දැන් එයා දන්නවනේ. එතකොට එයා මොකද කරන්න ඕන? තුන්වෙනියට එයා කරන්න ඕන දේ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ලස්සන දෙයක් තියෙනවා. ඒ තමයි අපි හිතමුකෝ දැන් පුරුෂයෙකුට ස්ත්‍රියක් දකිද්දි සරාගි සිත ඉපදුනා කියලා අපි නිකන් හිතමුකෝ. අරමුණ වුණේ ස්ත්‍රිය. ස්ත්‍රී ආරම්මණයක් නිසා, ස්ත්‍රී ආරමුණු වෙච්ච නිසා පුරුෂයා තුළ සරාගී සිත ඉපදුනා. එතකොට සිතේ තමයි සරාගී බව ඇති වුණේ, අරමුණ ස්ත්‍රිය. එතකොට අර ස්ත්‍රිය අර මේ මෙහෙම සිතක් ඉපදිච්ච බව දැනගෙන යා ඒ ස්ත්‍රිය දිහස බලනකොටම අනේ මේ මගේ අම්මා වගේ කියලා හිතුවොත්, මේ මගේ අම්මා වගේ කෙනෙක් කියලා හිතුවොත් හිතපු ගාමම්ම සිත නිරුද්ධ වෙනවා. මොකද අම්මාව මතක් වුණාම සරාගී සිත උපදින්නේ. සාමාන්‍ය පුරුෂයෙකුට ස්ත්‍රියක් ගැන ඇති වෙන සරාගී සිත අම්මව දැක්ක ගමන්, අම්මව මතක් කරගත්ත ගමන් සරාගී සිත උපදින්නේ. එතකොට දැන් මම ඔය පින්නතුනල බොහොම ලස්සන දෙයක් කිව්වා. ඒ තමයි මේ හැම වෙලාවකම ධර්මයෙන් බලබලා, විදර්ශනාවෙන් බලබලා, මෛත්‍රියෙන් බලබලා අර සම්මාදිට්ඨිය තියෙන කෙනා එහෙම තමයි කරන්නේ කියලා අපි කිව්වා. ත්‍රියාර පිනෙන් බලබල දැන් හුඟාක් ලස්සන කෙනෙක් දැක්කම අපිට හැරිලා බලන් හිතෙනකොට හැරිලා බලන්න අකබලා ගන්න එපා. ලස්සන කෙනෙක් දැක්කම බැලුවට කමන්නේ. හැබැයි මෙන්න මේකත් කරන්න, ලස්සන කෙනෙක් දැක්කම බලන්න කමන්නේ. බලලා හිතන්න මේ බඳු ලස්සන රූපයක් ලැබිලා තියෙන්නේ අනේ පිනකට නේද. පිනෙන් බලන්න රාගේ උපදින්නේ. කරලා බලන්න.
මේ බඳු ලස්සන ප්‍රියමනාප රූපයක් මෙයාට ලැබිලා තියෙන පිනකට.
ඒත් ස්ත්‍රියකටත් පුරුෂයෙක් දැක්කම හිතන්න පුළුවන්. හොඳ කඩවසන් තරුණියක් දැක්කොත් ස්ත්‍රියකට සරාගී සිතක් උපදිනවා නම් එයාට හිතන්න පුළුවන්
පිනකට මේ
බඳු ප්‍රියමනාප රූපයක් ලැබිලා තියෙන මොකටද?
පිනකට. පිනේ විපාකයක් ඔය.
කියලා පුණ්‍ය සංස්කාරයෙන් බලනකොට ඒක සම්මාදිට්ඨික බැල්මක් පින්වත්නි, සරාගී බැල්මක් නෙවෙයි. සම්මාදිට්ඨික බැල්මක් යාට තියෙන. ඒ අන්නේ ඒ විදියට සම්මාදිට්ඨියෙන් බලන්න පුරුදු වෙන්න. ඔය විදියට හොඳට නිකම් කරලා බලන්න. පාරේදී අපට අපෙන් ඔයෙක් ආකාරයේ සිතුවිලි උපදිනවා. ඒ සිතුවිලි උපදිනකොට පිනෙන් බලන්න. අන්න ඕක තමයි අර සම්මාදිට්ඨිය, ලෞකික සම්මාදිට්ඨිය, කම්මස්ස කතාව සම්මාදිට්ඨිය තියෙන කෙනා අරමුණු ටික කියවන්නේ පින ඇතුලේ, මෛත්‍රිය ඇතුලේ, විදර්ශනාව ඇතුලේ, අනිත්‍ය ආදී ලක්ෂණ ඇතුලේ යා කියවන්නේ. හොඳ ලස්සන කෙනෙක් දැක්කාම හිතන්නකෝ අනේ මේ පිනකට, සසර මෛත්‍රිය වඩාපු කමකට. නිකන් එහෙම කල්පනා කරන්නේ. ඊට පස්සේ හිතන්නකෝ අර විදර්ශනාවෙන් ආ මෙබඳු රූපයක් වුණත් පස් වෙලා යනවා ළඟදී නේද? මේ රූපේ ලසනයි ලසනයි කියන්නේ උපයට නේද? හමි උපයට නේ? හාම ගැහුවට පස්සේ ලසනක් පේනවද? ලසන කෙනා අවලසන කෙනා කියලා දෙන්නේ කහ වෙනවද? හාම අයින් කරොත්. එහෙනම් එයාට ලසනයි කියලා වැටෙන්නේ හාමි උපයට විතරයි. ඔච්චරයි පින්වත් නී තියෙන්නේ. සුදු පාටයි, කළු පාටයි, තලෙලු පාට ඔක්කොම හැමෝම උපේට ඉච්චරයි. කළු පාට නම් හොඳයි, තලෙලු පාට නම් හොඳයි, සුදු පාට නම් වඩා හොඳයි. හැමෝම උපේටනේ. මේ ඔක්කොම රාගය උපදින්නේ හැමෝම උපේට විතරයි. මස් වල රාගය උපදින්නේ නැහැ නේ. හැම ගැලෙවම මස්නි හවු වෙන්නේ. ලේ වලින් පිරිච්ච මස් කුට්ටියකට කාටද රාගය උපදින්නේ? අන්න ප්‍රවිදර්ශනාව. මෛත්‍රියෙන් බලන්න සසර මෛත්‍රිය වඩලා මේ බඳුරුවක් ලැබිලා තියෙන එකයි. පින්වති මෙන්න පින් කරපු කෙනෙක්, පින් කරපු උතුමෙක් මේ නම් පිනෙක්, පිනට විපදිච්ච කෙනෙක් කියලා හිතනද. ඊට පස්සේ විදර්ශනාවෙන් බලන්න අනේ හැමෝම උපේට විතර නෙමේ වලසනයි කියන එක තියෙන්නේ. මේ බඳු රූපයක් ළඟදී පස්සෙලා යනවනේ. අනිත්‍යල යන රූපයක් නීමේ නඩත්තු කරන්නේ. වැහැරිලා යන රඟදි රැලි වැටෙන කොණ්ඩෙ සුදු වෙන මට්ටමේ රුවක් නියෝය තියෙන්නේ. බොය විදියට බලන්න පින්වත්නි, සවිඥානික සත්‍යයකට සවිඥානික කෙනෙක් ගැන සරාගී සිත ඉපදුනොත් ඒ සරාගී සිත බලාගෙනිද්දි කඩාන වැටෙනවා. ඕන්නෝකට තමයි ධර්මින් උපදිච්ච දෘෂ්ටිය කියන්නේ. එන සසරින් ගినాපු ධර්ම ධාතුව වඩන්න. ධර්ම ධාතුව නිසා මොකද වෙන්නේ? ධර්ම ධාතු නිසා ධර්ම සංඥා ධර්මින් කියවන්න පුළුවන් ලෝකේ. ධර්මින් කියවන හැබැයි ධර්මින් කියවන්න නම් උපන් ධර්ම සංඥාව ඇතුලේ සුතමේ වශයෙන් ඔගොලු ගොඩනග බණ අහලා ධාරණී කරගෙන සුතාදත වචසාපරිච වචනිනුත් පුරුදු කරලා මනසානුපෙක්කිතා හොඳට මානසිකාරී කර කර ඔයාලට මේක ටොකු එන උගන්නන්න කෙනෙක් නැහැ. ඔයාලමයි මානසිකා මනසානුපෙක්කිතා දිට්ඨිය සුප්පටි විද්දා. ඔයාලගේ දෘෂ්ටියෙන් මේක බලන්න ඕන. ඔන්න ඔයාට රාගසිත ඉපදුනා බලන්න දැන් අර මං කියාපු විදියට කියලා ඔයාලගේ පසින් ඇවිල්ලා අපි මේව උගන්වන්නේ නැහැ. ඔය පින්නතුන්ලාමයි එක කරගන්න ඕන. ඒතකොට ධර්ම ධාතුවක් තියෙන නිසා ධර්ම සංඥා හට ගන්නවා. ධර්මීට අනු ඔයාට ලෝකේ අඳුන ගන්න පුළුවන්. ධර්මීට අනු අඳුන ගන්නකොට ධර්මින් උපදින විතර්ක વિચાર තියෙන්නේ. කාම විතර්ක વિચાર වෙනුවට ධර්මයෙන් ඉපදිච්ච විතර්ක ਵਿਚාර තියෙනකොට එයා තුළ ධර්ම සංකල්ප හටගන්නේ. ධර්මයට අනුව එයා කල්පනා කරන්නේ. කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, හිංසා සංකල්පනා, ඊට පස්සේ අකුසල පාපී අකුසල සංකල්පනා නේ. ධර්ම සංකල්පනා හටගන්නකොට පින්වත් නී ධර්ම ඡන්දයක් උපදිනවා. ධර්මයට යට කැමැත්තක් එනවා. කාමයන්ට කාමච්ඡන්දේ නෙමෙයි ධර්මච්ඡන්දයක් එනවා. වෙනද කාමච්ඡන්දයක්, කාමයන් හොයාගෙන යන්න, කාමයන් හඹාගෙන යන්න, කාමයන් ගෙදර ගිහින් තියාගන්න ඇති වෙච්ච මහ ව්‍යාකූල සසර සත්‍යයේ අවදානම් සහිත தත්තේ වෙනුවට ධර්මච්ඡන්දයක් උපදිනවා. ඒ ධර්මච්ඡන්දයේ පදනම් කරගෙන
එයා ධර්මයට අනුව විතර්ක විචාර කරමින් ධර්මච්ඡන්දය අනුව නිස්සරණයට එකතු වෙනවා. කාමච්ඡන්දය අනුව නම් ඒ පුද්ගලයා පින්වත්නි කාමයන්ට අනුව කල්පනා කළාට එයාට ලෝකේ අතහැරෙන ධර්මච්ඡන්දයක් ඇති වෙනකොට ධර්මයෙන් බලනකොට එයාට වැටෙනවා එකම එක දෙයක්. මොකද්ද? සියල්ල සමුදේවි නිරුද්ධ වී යන බව. සියල්ල සමුදේවි නිරුද්ධ වී යනවා නම් අරමුණු ගැනත් එයා සිත මැදහත් කරගන්නවා. අරමුණු පදනම් කර ගොඩනගෙන සිත තුළ හටගන්න නොයෙක් විතර්ක ගැනත් එයා මැදහත් වෙනවා. ඒ මැදහත් වුණාට පස්සේ මැදහත් භාවයේ තමයි උපේක්ඛා බොජ්ජංගේ කියලා කියන්නේ. අන්න ඒ විදියට බලනකොට එයා තුළ සක්කාය දිටිය අමුතුවෙන් කඩන්ට දෙයක් නැහැ. කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙනවා. අන්න ඒ විදියටයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදියට ගිහි වෙච්ච ඔබත් පැවිදි වෙච්ච මමත් අපි දෙන්නම කල්පනා කරන්න ඕන. ඒ විදියට කල්පනා කළොත් විතරයි මේ ප්‍රශ්නේ විසඳෙන්නේ. එබඳු කල්පනා සහගත ශ්‍රාවකත්වයක් උදෙසා මේ හෝරාවක ධර්මානුශාසනාව මේ පින්නතුන්ලා හැම දිනාටම උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේගෙන කටයුතු කරන්නේ බණ්ඩාරවෙල බදුල්ල පාරේ පදිංචි එච්.එම්. සුරංග නියෝමාල් මහත්මයා ඇතුළු පවුලේ පින්වත් පිරිස මේ උතුම් දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරනවා. ඒ පින්නතුන්ට අපි ආශිර්වාද කරනවා. සුරංග නියෝමාල් මහත්මයා ප්‍රදාන පිනතුන් හැම දිනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වේවා. දීර්ඝායුෂ සම්පන්නිය වේවා. මෙතනට සම්බන්ධ වුණු මේ ලොකු කුඩා මේ පුංචි දරුවන්ගේ සිට හැම දිනාටම මේ කුසල් උපකාර වෙලා ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. මීට වසර 25කට පෙර පරලෝසෙපත් වුණු එච්.එම්. ආර්යදාස පියතුමන්ට මේ උතුම් කුසල් අනුමෝදන් වේවා. භවගාමී ජීවිත සුවපත් වේවා. ඒ සියලුම ඥාතීන්ටත් එච්.එම්. ආර්යදාස පියතුමන්ටත් මේ ධර්ම දානමේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා කියලා අපි අධිෂ්ඨාන කරනවා. එත් එක්කම මේ කුසලානිසංස ධර්මයන් 2025 මාර්තු මාස 27 දිනට 74 වන ජන්මදිනයේ යෙදෙන PW වීරතුංග පියතුමන්ට මව්වරුන් දෙපළට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ පින්වත් දරුවන් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. වීරතුංග මහත්මයා ඇතුළු පින්තුන් සියලු දෙනාටම කායික යහපත, මානසික යහපත, නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වේවා. ඇති වී තිබෙන, ඇති වෙන්නට තිබෙන සියලු ආකාරයෙන් කායික මානසික දෝෂ සමනී වෙලා ඒ පින්තුන්ට සිත්සේ පිළිවෙත් පුරා ගන්නට මේ ධර්ම දානමේ කුසල් හේතු උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ දේශනාමේ කුසලානි සංස ධර්මයන් සියලු දෙනාටම උපකාර වේවා. විශේෂයෙන්ම එච්.එම්. සුරංග නියෝමාල් මහත්මයා ප්‍රදාන පින්තුන් සියලු දෙනාටම මෙලොව යහපත වේවා, පරලොව සුගතිය වේවා, පිළිවෙත් පුරා ගන්නට අනුබලයක් වේවා. හැම දිනාගේම ජීවිත ධර්මයෙන් ආලෝකමත් වේවා. සියලු දිනාටම සිත්සේ ගුණධර්ම වැඩේවා, සිත්සේ සමාධිය වැඩේවා, සිත්සේ විදර්ශනා කෙරෙත්වා. සුරංග නියෝමාල් මහත්මයා ප්‍රදාන මේ දරුවන් ඇතුළු සියලුම දෙනාට ජීවිතාවබෝධය, ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රයේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිසම නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරං රක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරං රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
රාගක්ඛයෝ නිබ්බානං